ළඟට 22 27යි 2 යටතේ ප්‍රශ්න ගාරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
நன்றி ගෞරව සභානායකර අවර්ගලේ. ගෞරව அமைச்சர் ரஞ்சித் மத்துபண்டார் அவர்களிடம் கேட்பதற்கு நான் அனுமதி கொடுத்ததற்கு இலங்கை போலீஸ் சேவையானது கடந்த 3ஆம் தேதி தனது 152வது வருடத்தினை பூர்த்தி செய்துள்ளது. இந்த நிலையில் இலங்கை போலீஸ் சேவையில் பெண் பரிசோதகர்கள் பதவி உயர்வுகளிலிருந்து தடுக்கப்பட்டு வருகின்றனர் என்ற குற்றச்சாட்டு முன்வைக்கப்பட்டு வருகின்றது. 1997ஆம் ஆண்டு இலங்கை போலீஸ் சேவையில் 120 பெண்கள் உத்தியோக பரிசோதகர்களாக பதவியில் இணைந்து கொண்டனர் என்றும், இவர்களில் சிலர் 2003 மற்றும் 2006ஆம் ஆண்டுகளில் சிரேஷ்ட பரிசோதகர்களாக பதவி உயர்த்தப்பட்டனர் என்றும், ஏனியோர் அனைவரும் பதவி உயர்த்தப்படவில்லை என்றும், சிரேஷ்ட போலீஸ் பரிசோதகர் நிலைக்கான பெண்கள் தரப்பு வெற்றிடங்கள் இன்மையே இதற்கு காரணம் என்றும் தெரிவிக்கப்படுகின்றது. இந்த நிலைமை காரணமாக இலங்கை போலீஸ் சேவையில் இணைந்து கொள்கின்ற பெண்கள் உதவி போலீஸ் மா அதிபர்களாகவோ சிரேஷ்ட போலீஸ் மா அதிபர்களாகவோ போலீஸ் மா அதிபர்களாகவோ வர இயலாத நிலை இருப்பதாக தெரிய வருகின்றது. தற்போதைய நிலையில் அரசியலில் பெண்களுக்கு 25% ஒதுக்கீடுகளை வழங்குவதற்கு முன்வந்துள்ள நாட்டில் போலீஸ் சேவையில் பெண்கள் தொடர்பில் காணக்கூடியதாக மேற்படி நிலப்பாடானது பெண்களின் உரிமையினை மறுதளிப்பதாகவே உள்ளதாக தெரிய வருகின்றது. மேற்படி விடயம் தொடர்பில் எனது பின்வரும் கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகளும் தொடர்பான விளக்கங்களையும் கௌரவ அமைச்சர் ரஞ்சித் மத்துபண்டார அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன். இலங்கை போலீஸ் சேவையில் இதுவரையில் பதவியேறு பெற்றுள்ள பெண் பரிசோதகர்கள் எத்தனை பேர், உயர்த்தப்பட்ட பதவி நிலைகள் என்ன, இலங்கை போலீஸ் சேவையில் பதவியேறு பெறக்கூடிய நிலையில் தற்போதைய நிலையில் எத்தனை பெண் பரிசோதகர்கள் சேவையில் இருக்கின்றனர், மேற்படி பெண் பரிசோதகர்களுக்கான பதவி உயர்விற்கான வெற்றிடங்கள் இல்லை என கூறப்படுகின்ற நிலையில் வெற்றிடங்களை ஏற்படுத்துவதற்கு நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ளனவா, மேற்படி பெண் பரிசோதகர்கள் பதவியுயர்வுகள் வழங்கப்பட்ட இயலும் எனினும் எப்போது அதனை வழங்க முடியும் என்பன போன்ற என்னுடைய கேள்விகளுக்கு கௌரவ அமைச்சர் அவர்கள் பதிலளிப்பார் என எதிர்பார்க்கின்றேன். கௌரவ அமைச்சர் அவர்கள் இங்கு இல்லை. கௌரவ
சபாநாயகர்களே,
கரு கதாநாயகத்துவமணி, ஸ்ரீலங்கா පොලිස් සේවයේ මෙතෙක් උසස්වීම ලබා ඇති කාන්තා පොලිස් පරීක්ෂකවරියන් සංඛ්‍යාව කොපමණද කියලා ප්‍රශ්නයක් අහලා දෙනා පිළිතුර. මේ වෙනුවට කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට කාන්තා පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරීන් 229ක් උසස්වීම ලබා ඇති අතර කාන්තා පොලිස් පරීක්ෂක තනතුරේ සිට කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරිනියන් 15 දෙනෙක් උසස්වීම ලබා තියෙනවා. දෙවැනි ප්‍රශ්නය, ශ්‍රී ලංකා පොලිස් සේවයේ මේ වෙනුවට උසස්වීම ලබා ඇති ලබා ගැනීම සඳහා සුදුසුකම ලබා ඇති කාන්තා පොලිස් පරීක්ෂකයන් සංඛ්‍යාව කොපමණද? පිළිතුර, ශ්‍රී ලංකා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම ලබා ඇති ලබාගෙන ගැනීම සඳහා සුදුසුකම ලබා ඇති කාන්තා පොලිස් පරීක්ෂකයන් සංඛ්‍යාව 178යි. ඉහත කාන්තා පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස්වීම පුරප්පාඩි නොමැති බවට තුන්වෙනි ප්‍රශ්නේ ලැබෙන පැවසෙන බැවින් මේ තනතුරට තනතුරු ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබේද? පිළිතුර, 2015 වර්ෂයට පෙර කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ අනුමත තනතුරු සංඛ්‍යාව වූයේ තනතුරු 15කි. වත්මන් රජය යටතේ කාන්තා නිලධාරිනියන් වැඩිපුර සංඛ්‍යා උසස්වීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් එම තනතුරු සංඛ්‍යාව තනතුරු 66 දක්වා වැඩි කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් අනුමැතිය ලබාගෙන ඇත. හතරවන ප්‍රශ්නය, ශ්‍රී ලංකා පදන ප්‍රශ්නය, ඉහත කාන්තා පොලිස් පරීක්ෂක නිලධාරිනියන් සඳහා උසස්වීම් ලබා දීමට හැකිනම් මෙය කිසිදු එය සිදුවන්නේ කවදාද? පිළිතුර, කාන්තා පොලිස් පරීක්ෂක නිලධාරියන් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසුකම් පරීක්ෂා කර බලා ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර ක්‍රියාමාර්ග වෙමින් පවතින අතර එම කාර්ය අවසන් වීමෙන් පසු ජාතික පොලිස් කොමිෂමෙන් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පැවැත්වීමට ක්‍රියා කළ හැක.
ගරු අනුර දිසානායක මැතිතුමා. ඇමැතිතුමායකට කැමැතිද? මොකද විවාදයකට යන්න බෑ මේ සම්බන්ධයෙන්. ඔබතුමා කැමැත්තක් තියෙනවා නැත්නම් ගරු මන්ත්‍රී ප්‍රශ්න ගරු කාණක හේරත් මැතිතුමා ප්‍රශ්න අහන්න.
ජනාධිපත්තුමා අර අගමැත්තුමා දෙදෙනාම පොලිස්පතිතුමාට සති දෙකක් ඇතුළත ඉල්ලාස් වෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවද ගරු නියෝජ්‍ය?
එහෙම කිසිදු ඉල්ලීමක් කරලා නෑ. අපි දැක්ක උදේ නොයෙක් නොයෙක් මාධ්‍යවල එහෙම ප්‍රචාරයක් යනවා. නමුත් එහෙම කිසිදු ඉල්ලීමක් කරලා නැති බව මගේ ගරු ඇමති රංජිත් බන්දුමඩර මැතිතුමත් මාත් උදේ අමාත්‍යංශ ඉන්නලාවේ පොඩ විපරං කළ බැලුවා. අපි දැනුවත් වුණා එහෙම කිසිම ඉල්ලීමක් කරලා නැහැ. මාධ්‍යවලින් තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. නැහැ, කිසිදු වාර්තාවක් අපිට මේ දක්වා පොලිස් කොමිසමටවත් අපේ අමාත්‍යංශයටවත් දැනුවත් වීමක් කරලා නැහැ.
හොඳයි.
මේ ජනාධිපතිවරයා දුරකථනයෙන් කතා කර ඔහුට අයින් වෙන්න කියලා කිව්වයි කියලා තමයි මාධ්‍යවල යන්නේ. දුරකථනයෙන් කතා කරලා
මෙහෙමයි දුරකථන සංවාද වලට අපි නම් සවන් දෙන්නේ නැහැ. අපි දැනුවත්
අපි ප්‍රධාන
කටයුතු නම් එහෙම දෙයක් කළා
නැහැ. ඔච්චුටි ඔදයි ගරු අනුර කුමාර මැතිතුමා ඔබතුමාගේ ප්‍රශ්න අහන්න. අද මුදල් පනත් කීපයක් තියෙනවා. ඔබතුමා
ගරු කථානායකතුමනි, මේකට කලින් මේ මතුවෙච්ච ප්‍රශ්නෙත් වැදගත් කියලා මම හිතන්නේ. ඒකෙන් දැන් පොලිස්පතිවරයාගේ පහුගේ කාලේ පුරාවටම හැසිරීම ඔහු ඔබතුමාත් මම හිතන්නේ අවස්ථාවක් කැඳවලා උපදෙස් ලබා දීලා තිබෙනවා. නමුත් ඒක වෙනස් වෙලා නැහැ. එනිසා එතුමාගේ මුළු හැසිරීම තිබෙන්නේ එතුමාගේ තනතුරටත් එතුමා දරන වගකීමටත් උචිත නොවන හැසිරීමක්. ඒතර ඔබතුමා පොලිසිය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබතුමාලට තියෙන අදහස කුමක්ද?
හොඳයි,
තීන්දුව తీරන කවරක් වුණත් මේ හැසිරීම පිළිබඳ
හොඳයි
මේ අනුමත කරනවාද? එවැනි පොලිස්පතිවරයෙක් මෙහෙවන පොලිස් දෙපාර්තමේන්තුවක් විසින් රටේ නීතිය සහ සාමය නිසි පරිදි ස්ථාපිත කරන්න පුළුවන් වේවි කියලා ඔබ විශ්වාස කරනවාද?
ගරු මන්ත්‍රීතුමා, මේ පොලිස්පතිතුමා පත් කිරීම කරේ ගරු ව්‍යවස්ථාදායක සභාවෙන්. එතකොට එතුමා ගැන යම් කිසි ගැටලුවක් තියෙනවා නම් කටයුතු කරපු යුතු ආකාරයක් තියෙනවා. දැනට අපේ අමාත්‍යංශයට යම් යම් එතුමා සම්බන්ධව තියෙන චෝදනා සම්බන්ධව පරීක්ෂණ කිරීමට අමාත්‍යංශ මට්ටමින් කටයුතු කරමින් යනවා. ඊට අමතරව එතුමාගේ
ඒකට පොලිස්පතිවරයාට විරුද්ධව අමාත්‍යංශයට එල්ලවි ඉදිරිපත් වී තිබෙන යම් චෝදනාවන් පිළිබඳව පොලිස් අමාත්‍යංශයෙන් ඔබතුමාලගේ අභාන්තයංශයෙන් යම් පරීක්ෂණ කටයුත්තක් ආරම්භ කරලා තිබෙනවා මේ වෙනුවට.
ආරම්භ කිරීමට නියම කරලා තියෙනවා ගරු ඇමතිතුමා විසින් අමාත්‍යංශ ලේකම්තුමාට දැනුවත් කරලා තියෙනවා. ඒ සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණ පවත්වන්න
කියලා. හරි. මෙම ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මෙහෙම නිශ්චිතවන්ත වෙනවා ගරු කථානායකතුමනි. තෙල් මිල ඉහළ දැමීම නිසා දීවර කර්මාන්තයේ නිරත වූවන් මූණ පය ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. ගරු මුදල් ඇමතිතුමත් ඉන්න නිසා වඩාත් හොඳයි මේක. පසුගිය මැයි මාසේ 10 දින ආණ්ඩුව නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මේ රටේ සමස්ත ජනතාව ඉමහත් පීඩාවකට පත්ව සිටිනවා. ඒ අතර දීවර ප්‍රජාව විශේෂයෙන්ම බරපතල ලෙස පීඩාවට පත් වූ ක්ෂේත්‍රයක් ලෙස හැඳින්විය හැකි. 2018 මැයි මාසේ 10 දිනදා භූමිතෙල් රුපියල් 44 සිට 101 දක්වාද, ඩීසල් රුපියල් 95 සිට 109 දක්වාද මිල ඉහළ දැමීම මේ රටේ දීවර කර්මාන්තයට බලවත් පීඩාවක් ඇති වුණා. ඒට එරෙහිව මේ රටේ දීවර ප්‍රජාව රටවටා උද්ඝෝෂණා විරෝධතා ක්‍රියාවලියක නියුතු වූ අතර ඊට ප්‍රතිචාරයක් ලෙස ආණ්ඩු විසින් භූමිතෙල් පමණක් රුපියල් 70 දක්වා පහතෙන්නු ලැබුවා. එතකොට භූමිතෙල් භාවිතා කර බෝට්ටුවලට මේ පස්සේ දැන් පැන නගින්නේ නැහැ. පෙට්‍රලා ඩීසල් සඳහා මේ බලපෑවේ නැහැ අඩු කිරීම. ඉන්පසුව ආණ්ඩුව නැවත වරක් මිල සූත්‍ර පෙන්වමි. ඇතරම මුදල් ඇමතිතුමා අද පාර්ලිමේන්තුවේ මිල සූත්‍ර සභාගත කරයි කියලාත් මම බලාපොරොත්තු වෙනවා. මොකද එක එක සූත්‍රات යනවා. බී බෙදීම නේද, බී එකතු කිරීම, වී වී එකතු කිරීම, ඩබ්ලිව් ඉතින් සමහර අයගෙන බී කියන්නේ බොන් බැඳුම් කරේ, වී වී කියන්නේ ටැක්ස්, ඩබ්ලිව් කියන්නේ වික්‍රමසිංහ, ඒකතුවත් තමයි මේ ওই වගේ මිල සූත්‍රයක් දැන් යනවා එක එක වෙනසක් නිසි මිල සූත්‍ර දරගන්නත් අපි කැමති කොහොම වුණත් ඩීස මුල සූත්‍ර පෙන්නම ඉන්ධන මිල අවස්ථා දෙකකදී ඉහළ දැමුව අතර මේ වනවිට ඩීසල් ලීටරයක් රුපියල් 123ක් වෙනවා මාස 4ක කාලයක් තුලදී වැඩිවීම රුපියල් 28ක් වන අතර ඒ 30ක වැඩිවීම මෙම මිල ඉහළ යාම මේ රටේ දීවර කර්මාන්තයේ නියුතු බහුදෙනේ දීවර යාත්‍රා හා ඇතම් එක් දින යාත්‍රා සඳහා ඍජුම බලපාන කරුණක් වන අතර විශේෂම බහුදින දීවර යාත්‍රාවකට එක් මුහුදු ගමන් වාරයක් සඳහා ඩීසල් ලීටර 3000 සිට 20000 දක්වා අවශ්‍යතාවයක් වෙනවා මෙම තත්ත්වය තුළ බහුදින දීවර යාත්‍රාවකට මේ මිල වැඩිවීම නිසා එක් ගමන් වාරයක් වෙනුවෙන් රුපියල් 84000 සිට 568000 දක්වා අත්‍රේක ඩීසල් සඳහා පමණක් වියදමක් දරන්න සිදු වෙනවා මේ මේ රටේ දීවර කර්මාන්තයට හිතකර නොවන තත්වයක් වන අතර බහුදින දීවර යාත්‍රා දීවර කර්මාන්තේ ඉවත් කිරීමට ලබා දෙන අනුබලයක් ලෙස සඳහන් කළ හැකි මම පසුගියදා මේ බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමේ මුණ ගැහුවා ඔවුන් ගරු කථානායකතුන් පෙන්වා දෙනු ලබන්නේ මේ වැඩි කිරීම නිසා තෙල්වල අයිතකර බලපෑම නිසා විතරක් ඔවුන්ට විශාල වියදමක් දරන්න සිදු වෙනවා එනිසා ඔවුන්ට දීවර කර්මාන්තේ බාර ගන්න බෑ කියලා එනිසා ඔවුන් යෝජනා කරනවා මේ බහුදින යාත්‍රා අමාත්‍යංශයට බාර අරගෙන අමාත්‍යංශයේ යම් මුදලක් ඒ අයට දෙනවා නම් ඒක ඊට වඩා හොඳයි කියලා මුහුදු යනවට වඩා එහෙම වැඩපිළිවෙලක් තියනවාද කියලා මොකද ඒ අය ගොඩක් අය හලාවත ප්‍රදේශෙම ඉතාලි ගිහිල්ලා යම් මුදල් ප්‍රමාණයක් හොයාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ මේ ආයෝජනයක් හැටියට බෝට්ටුවක් කරගෙන මේ රස්සාව පටන් ගත්තා දැන් වෙලා තියෙන දේ තමයි ණය ගවා ගන්නත් විදියක් නැහැ මුහුදු යන්න විදියකුත් නැහැ බෝට්ටු විශාල ප්‍රමාණයක් අද නැංගුරන් තොටවල වල නතර කරලා තියෙනවා මුහුදු යන්නේ නැතුව එනිසා ඒගොල්ලෝ කියන්නේ දැන් මේක ඒ කරන්න එපා නම් යාත්‍රාව දීවර අමාත්‍යංශේ බාර කරගෙන යම් මුදලක් ඒගොල්ලන්ට දෙන්න ඒකවත් ප්‍රමාණවත් කියලා මේ රටේ සමස්ත දීවර ප්‍රජාව වරායහ තොටුපළවල ප්‍රමාණවත් පහසුකම් ලබා නොදී වරාය ගාස්තු ඉහළ දමා ඇති අවස්ථාවක ඔබතුමා ඒක දන්නවා දීවර ආම්පන්න මිල ඉහළ යාම අයිස් මිල අධික වීම දැන් රුපියල් 200 ඉඳන් 250 දක්වා උන අද දැන් වැඩි කරලා තිබෙනවා VMS උපකරණ සඳහා බදු ගෙවීම අවිධිමත් පන්න ක්‍රමවේද ඇතුළු සාධක රැසක් මගින් පීඩාවට පත් කර ඇති මොහොතක මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීම ඔවුන්ට දැරිය නොහැකි කරුණක් වී තිබෙනවා ආණ්ඩු එතනින් නොනැවති මේ වන විට දීවර ප්‍රජාවට ආදායම් බදු දැන් මුහුදු රස්සාව යන්නෙත් නැහැ හැබැයි දැන් ඒගොල්ලන්ට ආදායම් බදු ෆයිල් එකක් විවෘත කරන්න කියලා ලිපිගොනුකුත් ඉවලා තියෙනවා දැන් බෝට්ටුව බදලා නැංගුරම් පොලේ හැබැයි මුදල් අමාත්‍යංශයෙන් කියනවා ආදායම් බදු ලිපිගොනුවක් ආරම්භ කරන්න කියලා රටේ ජාතික මත්ස්‍ය අස්වැන්නට වැඩි පංගුවක දායකත්වයක් දක්වන බහුදින යාත්‍රා සඳහා මෙම තත්ත්වය තවදුරටත් පැවති හොත් ඔවුන්ට මෙම කර්මාන්තෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති වෙනවා රට වටා මහ මුහුදක් පවතින බවටත් ඒ රටවට රටමින් අටගුණයක් එනම් වර්ග කිලෝමීටර 517000ක් වන බවටත් පුරසාරම් දෙඩෙවීම තුලින් රටේ දීවර කර්මාන්තය සංවිධානය කළ නොහැකි එබැවින් මේ වන විට ක්‍රියාත්මක වන මේ රටේ බහුදින යාත්‍රා 4600ක් හා ඩීසල් භාවිතා කරන එක් දින යාත්‍රා 900ක පමණ සංඛ්‍යාවක් වෙනුවෙන් ඉන්ධන සහන සැලසීමට කටයුතු කළ යුතු වෙනවා එනිසා ඔබතුමාගේ මා මේ ප්‍රශ්න කිපය අහනවා බහුදින යාත්‍රා හා ඩීසල් භාවිතා කරන එක් දින යාත්‍රා සඳහා පෙර පැවති මිලට ඉන්ධන ලබා දෙන සූදානම්ද ඔවුන්ගේ යෝජනාවක් තිබෙනවා දීවර වරාය ඇතුලේ තිබෙන පෙට්‍රල් සෙඩ් මේ සෙඩ් එකෙන් ඒ මිලට ලබා දෙන්න කියලා. එතකොට දීවර වරාය ඇතුලෙන් බස් වලට ගහන්න බෑ, එළියට ගහන්න බෑ. ඒක ඔබතුමාගේ නිලධාරියෙක් යවල යම් ක්‍රමවේදයකට හැදුවොත් ඔවුන්ට ඔවුන්ගේ බෝට්ටුවට පමණක් දීවර වරාය ඇතුලේ තියෙන සෙඩ් එකෙන් තෙල් ලබා දෙන්න කටයුතු කරන්න. දෙක එසේ නොවන්නේ නම් ඒ වෙනුවෙන් වෙනස් සහනයක් ඒක බැරි නම් ඔබතුමාලා කියන එකේ මොනවද වෙනස් සහනයක් ලබා දෙන්න ලෑස්තිද? ඒ සඳහා අනුගමන කරලද ක්‍රමවේද කුමක්ද? ගත වෙන කාලය කුමක්ද? මෙවැනි මිල වැඩිවීම වල දීවර ශේත්‍රයේ සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රතිපත්ති කුමක්ද? ගරු කථානායකතුමා නැවතත් අහන්නේ මේ බහුදින යාත්‍රා මුහුදු යන්න බැරි තත්ත්වයක් අද මතු වෙලා තිබෙනවා. ඔවුන් ඒකෙන් 30ක් විතර දැන් අද නැංගුරන් තොටවල නතර කරලා තිබෙනවා. ඩීසල් ලීටර 10000ක් ගහන කෙනා 8000ක් ගහගෙන ගිහිල්ලා මගට ගිහිල්ලා එන තත්ත්වයක් මතු වෙලා තිබෙනවා. ඒ නිසා මේ බහුදින යාත්‍රා දීවරයෙන් මුහුණ දී තිබෙන ගැටලුව පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කොට ඔවුන්ට සහන මිලකට ඉන්ධන ලබා දීම සඳහා කටයුතු කරන ලෙස
ගරු අමාත්‍යතුමා මුදුන ගියත් ගරු කථානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුවේ දිසානායක සංවිධායකතුමාට මේ ප්‍රශ්නය යොමු කිරීම පිළිබඳව ගරු කථානායකතුමනි අපි ඉන්ධන මිල පළමු අවස්ථාවේ වැඩි වූ අවස්ථාවේ මිලියන 5000ක අපි විශේෂයෙන්ම බහුදින යාත්‍රා එක් දින යාත්‍රා ඒ වගේම පිටස්තර එන්ජිම සවිකරණ ලද සම්ප්‍රදායික යාත්‍රා සහ ෆයිබර් ග්ලාස් යාත්‍රා මේ සියල්ලටම අපි සානාධාරය අපේ අමාත්‍යංශයෙන් ඉදිරිපත් කරලා අපි ඉල්ලීමක් කරා මුදල් අමාත්‍යංශයෙන්. ඒ අවස්ථාවේ අපට ලාම්බු තෙල් සඳහා සානාධාරය ලැබුණා. සමස්ත මිල අඩුවීමක් වුණා. ඒක අපට වෙනම සානාධාරයක් නෙමෙයි, සමස්ත මිල අඩුවීමක් වුණා. ඒ සමස්ත මිල අඩුවීම තුළ අර අපට ලබා දෙන සානාධාරය සමහරලාට වෙන කාර්යයන් වලටත් පාවිච්චි කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපි කල්පනා කරනවා මේකටත් යම්කිසි ක්‍රමවේදයක් ආරම්භ විය යුතුයි කියන එක අපි කල්පනා කරනවා. එතකොට අපට ඒ මිලියන 5000න් 4000ක් ලැබුණා. අපට මිලියන 1000ක් තමයි අවශ්‍ය වුණේ බහුදින යාත්‍රාවලට. ඒක අපට ලැබුණේ නැහැ. ඒක දෙන්න බෑ කිව්වා. ඉතින් නමුත් අපි ඔබතුමා මතු කරා වගේ මේ ධීවර කර්මාන්තය දිනු කරන්න. අපි දැන් නැංගුරම් පොළවල්, ඒ වගේම තොටු පොළවල්, ඒ වගේම වරායවල් මේවා අපි 23 අපි දැන් සංවර්ධනය කරන්න කටයුතු කරගෙන යනවා. ගරු කථානායකතුමනි, මේ රජයෙන් ගරු මුදල් අමාත්‍යතුමා අපට ආධාර මුදල් ලබා දීලා තියෙනවා. අපි දැනට වරායන් 3 අපි අවසන් කරලා තියෙනවා. එකක් තමයි කලමැටි විහාර ධීවර වරාය 97% නිමකොට ඇත. මයිලෙඩ්ඩි ධීවර වරාය සඳහා අපි මුල්ගල තිබ්බා. වෙල්ලමංකරේ ධීවර වරාය 7% අපි වැඩ ආරම්භ කළා, දැන් ආරම්භ කරගෙන යනවා. එතකොට ගාල්ල ධීවර වරාය, මිරිස්ස ධීවර වරාය, මේ වගේ ධීවර වරායන් රාශියක, කුඩාවැල්ල ධීවර වරාය, කිරින්ද ධීවර වරාය, පුරාණවැල්ල ධීවර වරාය, සුදුවැල්ල ධීවර වරාය, හම්බන්තොට ධීවර වරාය, හලාවත ධීවර වරාය, දික්කෝවිල ධීවර වරාය, වෙල්ලමංකරේ ධීවර වරාය, කලමැටිය ධීවර වරාය, මේ ආදී වශයෙන් මේ ධීවර වරායන් වල තියෙන අඩුපාඩු අපි දැනට සකස් කරමින් ඒ සඳහා මුදල් වෙන් කරලා කටයුතු කරගෙන යනවා. අපි ඊට අමතරව මම මේ අමාත්‍යංශයට එන අවස්ථාවේ ධීවර යාත්‍රා සම්බන්ධයෙන් අඩි 55 ඉහළ ධීවර යාත්‍රා පමණක්, ඔව් ඒක තමයි මම කියනවා ගරු මන්ත්‍රීතුමා, අඩි 55 ඉහළ ධීවර යාත්‍රා පමණක් ලබා දිය යුතුයි කියලා නීතියක් තිබුණා. ඒ වගේම අංක ලබා ගැනීමේදී ලොකු දුෂ්කරතාවයක් තිබුණා. සම්පූර්ණයෙන් මම ඒක ඉවත් කරා. ඉවත් කරලා ඕනම යාත්‍රා නිෂ්පාදකයෙකුට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ සඳහා අපි අංක ලබා දිය යුතුයි. සමහර තැන්වල දැන් මම අපි ගිහිල්ලා බැලුවම මුත්තු ආරමේ නැගෙනහිර පළාතේ ඒගොල්ලන් යන්නේ බෞද්ධ යාත්‍රාව තමයි. හැබැයි කුඩා ගමන් වාරයකින් ඒගොල්ලෝ අස්සන්න නෙලාගෙන එනවා. එමුණ ඒගොල්ලෝ ඉල්ලන්නේ එහෙ තියෙන මුහුදේ නොගැඹුරුතාවයත් නිසා ඒගොල්ලෝ ඉල්ලන්නේ කුඩා යාත්‍රා. ඉතින් අපි ඒකට අවසර දෙනවා ප්‍රායෝගිකව බලලා. ඊළඟට සමහර තැන්වල වරායන් වල ඔබතුමා කිව්වා වගේ වැලි පිරිලා වරාය පෙනිපෙනි, තමන්ගේ ගම පෙනිපෙනි, ගේ පෙනිපෙනි සමහර ධීවර යාත්‍රාව පෙරලිලා ඒ ධීවරය මිය ඇදෙනවා. ඉතින් එවැනි තත්ත්වයන් නැති කිරීම සඳහා අපි දැනට ඩ්‍රෙජර්ස් අරගෙන අපි දැනට ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආනයනය කරලා අපි ඒ ඩ්‍රෙජස් දාලා නැත්නම් ඒ වගේ පිරිසිදු කිරීම අපි කරන්න කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ගරු කථානායකතුමනි, අපි මේ ධීවරයන් මුහුදේදී අසනීප වුණොත්, ඒ ධීවරයන්ට යම්කිසි මේවා වුණොත්, වෙන කරදරයක් වුණොත්, ගින්නක් ඇති වුණොත්, යාත්‍රාව අනතුරුකට භාජනය වුණොත්, අපි දැන් නැව් 5ක් මිලදී අරගෙන ඒ නැව් 5 ගිනි නිවන සහ ප්‍රථමාධාර දෙන නාවක යාත්‍රා බවට පත් කරලා ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. ඒ රක්ෂණ ක්‍රමය ධීවරයාගේ. ධීවරයාට රක්ෂණ ක්‍රමය අතුරුදහන් වුණොත් ලැබෙන්නේ නැහැ. අපි අද රක්ෂණ සමාගම් එක්ක සාකච්ඡා කරලා ගරු මුදල් ඇමතිතුමා, මම ඔබතුමාට අවධානය යොමු කරනවා. ගරු මුදල් ඇමතිතුමා, ඔව් මේ අවුරුද්දේ අපි ධීවර රක්ෂණයක් ආරම්භ කරන්න සියලුම රක්ෂණ සමාගම් සමඟ කටයුතු සාකච්ඡා කරලා
බොනා ඉවර කරලා ඉන්න.
මට අවසන් කරන්න දෙන්න ගරු මන්ත්‍රීතුමා, මගේ ෆ්ලෝ එක මේ නැති වෙනවා. හරිද? හරි පොඩ ඉන්න.
ඔව් කියන්න ෆ්ලෝ එක යන්න. ඔව්
නෑ ඉන්නකො මම එනවා වැඩේට.
හරි යන්න. ඔව්
ගරු කථානායකතුමනි, මේ ධීවරයා අතරමං වෙනවනම්, ධීවරයාට අසාධාරණයක් වෙනවනම් ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය අපි කියන්න ඕනේ. රජයේ ප්‍රතිපත්තිය ධීවරයාගේ සියලු වගකීම් බාර ගන්න ප්‍රතිපත්තිය. අද මේ රටේ මේ ආණ්ඩුව සෑම නිවසක්ම රක්ෂණය කරලා තියෙනවා. පාසල් දරුවට රක්ෂණය ලබා දීලා තියෙනවා. එහෙමනම් ධීවරයාට ඒ රක්ෂණය ලබා දිය යුතුයි. ඒ නිසා රක්ෂණ සමාගම් එක සාකච්ඡා කරලා ඒ ධීවරයේ අතුරුදහන් වෙච්ච දවසේ ඉඳලා ඒ ධීවරයාගේ පාසල් යන දරුවෝ ඉන්නවනම් ඒ දරුවන්ට අවශ්‍ය මිල මුදල් ලබා දෙන්න. ඒ වගේම මේ ධීවරයා වෙනුවෙන් යම්කිසි මූලික මුදලක් අඩු ගානේ මිලියනයක මුදලක් ලබා දෙන්න. මිලියන 25 දක්වා අවශ්‍ය
රක්ෂණ අරමුදලක් ලබා දෙන්න ගරු කතානායකතුමනි අපි සාකච්ඡා කරලා මගේ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් හදන්න තිබුණා මම ඒක නැවැත්තුවා නවත්තලා ගරු මුදල් ඇමතුමා ඒ ගොඩනැගිල්ල හදන එක නවත්තලා අද දීවරයට රක්ෂණය දෙන්න ඒ රක්ෂණ රක්ෂණ අරමුදලක් පිටවන්න ඒ රක්ෂණ සමාගම් වලට පළවෙනි අවුරුද්ද මොඩලයක් හදීරට කරන්න මේකට අපට අවසර දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒතර මේ විදියට අපි දීවරයන්ගේ වරායවල් විතරක් නෙමෙයි, තොටුපළවල් විතරක් නෙමෙයි, නැංගුරම් පොළවල් විතරක් නෙමෙයි. අපි කලපු ටික සංවර්ධනය කරන්න කටයුතු කරගෙන යනවා. ඒතර දීවරයන්ගේ බහරියාවන්ට වාරකම් කාලයට ජීවත් වෙන්න, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න අපි කේජ් ක්‍රමයට සහ විවිධ ක්‍රමවලට මිරිදිය දීවර කර්මාන්තේ ඒ වගේම සාමාන්‍ය කිවුල්දිය දීවර කර්මාන්තේ ඒ වගේම කරිදිය දීවර කර්මාන්තේ මේ සියල්ල සංවර්ධනය කරන්න අවශ්‍ය මූලික වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි මම කියනවා අපි දැනට බලාපොරොත්තු වෙනවා. මම මේ කෙටියෙන් මේකේ තියෙන මේ කොලේ කියවන්නේ නැතුව කියන්නේ. හරිද? අපි මේ ගරු කථානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා මේ 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 බෞද්ධින යාත්‍රා කරුවන්ගේ දැන් අයිස් මිල ගැන ඊයේ මම අයිස් නිෂ්පාදකයෝ ගෙනලා සාකච්ඡාවක් කරා. සාකච්ඡාවක් කළා මං කිව්වා 210ට වැඩි 220ට වැඩි අයිස් විකුණන්න බෑ. අපේ දීවර වරායන් වල තියෙන අයිස් නිෂ්පාදනය කරනවා අපි ඒ මිලට දෙනෝ. 250 කරන්න බෑ කියලා කිව්වා ඊ අපි දීවර සංගම් මේ අයිස් නිෂ්පාදකයෝ සමග මම ඊයේ කතා සාකච්ඡා කරා. එතකොට ඒ විදියට අපි කලමනාකරණය කරනවා අපි අපේ වරායන් වල නිෂ්පාදනය කරන දීවර අයිස් අපි දීවරයන්ට 220 ගානේ ලබා දෙනවා. ඒ වගේම සෑම දීවර වරායකම නැංගුරම් පොලකම පෙට්‍රල් ෂෙඩ් එකක් ඩීසල් භූමිතෙල් දෙන ෂෙඩ් එකක්. එතකොට බෞදින යාත්‍රාවලට සුපර් මාකට් එකක් තමන්ගේ කෑම ද්‍රව්‍ය ටික ගන්න ඊළඟට ශීතාගාරයක් ඒ වගේම අයිස් නිපදවන අයිස් කර්මාන්ත ශාලාවක් මේ සියල්ල සමග පෞද්ගලික අංශයත් සමග සාකච්ඡා කරලා ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ගරු කථානායකතුමනි මේ ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔබතුමත් යෝජනා කර අපි ස්තුතිවන්ත වෙනවා. අපි මම නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ බෞදින දීවර යාත්‍රා කරුවන්ට මේ අපි සානාධාරය ලබා දිය යුතුයි කියන තැන හිඳගෙන දීවර ඇමතිවරයා හැටියට. එතකොට මේ ඇම සඳහා මාළු ගෙනෙල්ල කරන්න ගරු කථානායකතුමනි එක සාමාන්‍ය ඒක විශේෂයිතයි ශරීරයට ආහාරයට ගන්න බෑ. එමනම් අපි ඒක නවත්තන්න දැනට අපි කටයුතු කරගෙන යනවා. ඒ ඉතාලි අපේ සහෝදරයෙක් ඒක ඇම නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් අපි නාර ආයතනයත් එක්ක මේ ඇම නිෂ්පාදනය කරන්න કૃතිම ඇමක් ඒ සුවඳ තියෙන ඒ ඇස් තියෙන કૃතිම ඇමක් නිෂ්පාදනය කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඊළඟට අපි ගරු කථානායකතුමනි මේ සියලු දේ කරන අතරේ අපට පේනවා රටේ ආර්ථිකමය වශයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. මේ ඉන්ධන මිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි මේක දීවරයට කොහොමද අපි මේ මිල ලැබෙන්නේ? අද මාළු මිල හොඳටම අඩු වෙලා තියෙනවා. මේක ගැටලුවක්. එහෙමනම් මේකට හේතුව පිටරටින් ප්‍රතිඅපනයනය කරන මාළු ගරු කථානායකතුමනි ප්‍රතිඅපනයනය කරලා මාළු පිටරට යවන එක අපේ මාළු පිටරට යවනවා මිසක්ක ප්‍රතිඅපනයනය කරන මාළු යැවීමෙන් වෙන්නේ අනවශ්‍ය විදියට වෙළඳපොළට මාළු සංක්‍රමණය වෙනවා. ඒකෙන් මිල පහත වැටෙනවා අපේ නිෂ්පාදකයාට. අයි බලාපොරොත්තු වෙනවා දීවර වරායන් වලම අපි පෞද්ගලික අංශයත් එක්ක සාකච්ඡා කර අපේ මාළු අර ප්‍රවාහණයට යන ගාස්තු සහ නොයෙකුත් අමතර ගාස්තු අඩු වෙන්න අපි ඒ වරායන් තුලම අපි කොහොමද මේ මාළු අපනයනය කරන්න සකස් කරන්නේ සැකසුම් කර්මාන්ත ශාලා මේ ආදි වශයෙන් විශාල වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි මේ සමස්තය දිහා බලනකොට අපි දීවරයට අපි අලුත් අයිස් කියන්නේ ශීතාගාර තමන්ගේ යාත්‍රාවල නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ආධාර ලබා දෙනවා. එතකොට රිටිපන්නේ ඉඳලා දැල්පාඩුව රිටිපන්නේ එතකොට විවිධ ක්‍රම මගින් කරන මේ සියලු පන්න ක්‍රම පිළිබඳව නව නීති සම්පාදනයක් කරන්නත් අපි ක්‍රියා කරගෙන යනවා. මොකද අපට මුලතිව්වල එක ප්‍රශ්නයක් එතකොට යාපනයේ තව ප්‍රශ්නයක් දකුණේ තව ප්‍රශ්නයක් මේ සියලු ප්‍රශ්න එකතු කරලා නව නීති සම්පාදනය කරන්න යනවා පන්නකම සම්බන්ධයෙන්
හොඳයි හොඳයි දැන් ඉවරද ගපේ වන්තමා එන අවස්ථාව දෙන්න ප්‍රශ්නයක් ගන්න
අවශ්‍ය නියෝ
ඔය එතුම ඇහුවේ අර ඩීසල් ගැන
ඔව් ඒකද කොහම කැපිට පේපර් එකක් දානවා
කියලා දුරක් දුන්නනේ එකිනෙක මොකද හුඟක් වැඩ කටු තියෙන හින්දා ගරු අනුර කුමාර මහත්මයා අහන්න පළවෙනි ප්‍රශ්නේ ඊට පස්සේ අපි යම් ප්‍රධාන
එතුමා විතක මණික් කර්මාන්ත කරුවෙක් තව විතක කුසි කර්මාන්ති මම දැක සත්ව ගෝවිපකලුත් දාලා තිනු ආණ්ඩුව හරක් දාරන් දන්නේ
ट्रैक
बिलियन हतरा बिलियन दुनुत मे मिलट पेट डीजल दिन पुलवा कैबिनेट पत्रिकापेक्षा करना හැබැයි දැන් සිදුවින දේ තමයි මේ බහුදින යාත්‍රා සමහර ඒවා මාස දෙක මාස තුන වැනි අධික වෙලාවක මේ කාලයක් මුහුදේ ඉන්නවා. ඒතොර දැන් මේ යාත්‍රා පිටත් වෙලා ඉවරයි සමහර ඒවා. ඒතොර දැන් තමුන්වහන්සේ තව සතියකින් තීන්දුව ගත්තත් භාගයකට විතර මාස තුනකට විතර පස්සේ තමයි මේක හම්බ වෙන්නේ. මොකද ඒගොල්ලෝ ආයේ මුහුදු රස්සාව කරලා ආයේ එන්න ඕන ගහපීවට ගෙවන්නේ නැණි. තමුන්වහන්සේ කොහොමද? ඒ නිසා දැන් මම කියන්නේ මුදල් ලැබුතුමා ඔබතුමා අවධානය යොමු කරන්න ඕනේ ප්‍රශ්න ගැට. දැන් අවධානය යොමු කරලා මේ දීවර බහුදින යාත්‍රා 4600ක් තිබෙනවා එක් දින යාත්‍රා 900ක් විතර තියෙනවා ඩීසල් වලින් උපයෝගී වෙන ඒවට පෙට්‍රල් සෙට් ටික තියෙනවා දීවර වරාය ඇතුලේ ඒ වරායේ සෙට් එකෙන් ඩීසල් මේ ගානට දෙන්න තමුන්වන්සල ක්‍රමවේදයක් හදන්න ඒ වරායේ සෙට් එකෙන් වෙන ඒවට දෙන්න බැරි වෙන්නේ ඒක අමාත්‍යංශය බාර ගන්න වෙනවා අමාත්‍ය මොකද එහෙම කරන්නේ නැතුව මේ මේ අද දැන් ගරු කතානායකතුමනි ඒගොල්ලෝගේ මේ යාත්‍රාව නැංගුරම් පොලේ ගැට ගහලා තියෙනවා හැබැයි බැංකු වාරිකේනවා මාස්පතා. ඒතර ඒගොල්ලන්ට දැන් මේක වාරිකේ ගෙවා ගන්න විදියකුත් නැහැ. මුහුදු යන්න විදියක් නැහැ. තෙල් ගණන් ඒ ගන්නට ගිහිල්ලා මාළු වලලා විකුණන්නට ලාභිකුත් නැහැ. සමහර ඒවා ලක්ෂ 7-8 එක වාරයකට පාඩු වෙලා තිබෙනවා. ඉතින් නැංගුරංගා ඒතර තොටුපලේ නතර කරලා තිනවන නැංගුරංගා ගාස්තු ගෙවන්නත් ඕන. ඉතින් මේක විශාල මේ හිරවීමක ඉන්නේ. ඒ නිසා මේ යාත්‍රාව මුහුදට තල්ලු කර මුහුදට ගෙනියන්නේ නැතුව මේ කර්මාන්ත පවත්තගෙන යන්න බෑ. මුහුදට ගෙනියන්න නම් මේ බහුදින යාත්‍රා සඳහා මේ තෙල් අඩු මිලට ලබා දීමේ වැඩ පිළිවෙල ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නැත්නම් නැංගුරම් තොටවල තොටුපළවල තමයි මේ බහුදින යාත්‍රා
තිබෙන්නේ.
මොකද මම දැනගන්න කැමති මොකද කරන්න කියලා.
හොඳයි. හොඳයි. ඒක හඳයි. හරිනේ දැන් හරි චන්දිමේරක්කොඩි ගරු මැතිතුමා මේක හැබැයි 27 දෙකේ හරි අපිට විවාදයකට යන්න බෑ. නමුත් මේ ජීවර ප්‍රශ්නේ සම්බන්ධයෙන් ගරු ඇමතිතුමා පැහැදිලි කිරීම මට කැමති නම් මොකද අපිට අද හුඟක් වැඩ කරු තියෙනවා. මොකද්ද
ගරු කතානායකතුමනි මම විනාඩියෙන් මම ඉවර කරනවා. ආ කියන්න.
ඔව් කියන්න. දෙකම
කියන්න. බහුදින දීවරයන් වගේම එක් දින දීවරයන් විශාල අපහසුතාවයකට පත් වෙලා තිනවා. විශේෂයෙන්ම ගාල්ලේ රත්ගම වැල්ලේ ඉන්න එක් දින දීවරයන් ඔබතුමාගේ ඥාතීන් ඒ අයගේ ප්‍රශ්නය පිළිබඳ මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලනවා. එයාට පහසුකම් නැහැ. එයාට ජීවත් වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා ගාල්ල ප්‍රදේශයෙන් බිහි වෙච්ච ඇමතිවරයෙක් හැටියට ගාල්ලේ නොහිටියට අපි ඉල්ලා සිටිනවා රත්ගම වැල්ලේ ගාල්ල කොටුවේ අයිනේ ඉන්න දීවරයන්ගේ ප්‍රශ්නය පිළිබඳ නිලධාරීන් යවලා අදම මැදිහත් වෙලා එයාගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න.
හොඳයි බොහොම ස්තුතියි.
හොඳයි ගරු කතානායකතුමනි මම ගරු හිටපු ඇමතිතුමා මන්ත්‍රීතුමා කියපු කාරණාව පිළිබඳ මම මේවා කරනවා. අවසාන වශයෙන් දාන. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි අපි හොඳ ජීවිත මේ දිවරයාගේ ජීවිත ආරක්ෂා කරන්න ඕස්ට්‍රේලියාවෙන් ආධාර අරගෙන නොමිලේ දෛනික වියදමත් 150ක් ගෙවන විදියට ඕස්ට්‍රේලියාවේ තානාපතිතුමා සමග සාකච්ඡා කරලා හොඳ මොනිටරින් වෙසල් යාත්‍රා නිරීක්ෂණ ක්‍රමවේදයක් අපි ආරම්භ කරනවා. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි හරකා නැති ගෙදර රෑ වෙනවා නොදනි බල්ලා නැති ගෙදර හොරු වෙනවා නොදනි කුකුලා නැති ගෙදර එළි වෙනවා නොදනි අම්මා නැති ගෙදර කල එලියක් නොමැති.
හොඳයි බොහොම චෝටි හොඳ කවියක්.
ඒක නිසා ගැමිකම රකින්න ගරු කතානායකතුමනි සත්තු හදන්න ඕනේ.
හොඳයි හොඳයි බොහොම චෝටි බොහොම චෝටි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය අද දින නායපත්‍ය විෂය අංක 1 සිට 5 දක්වා එක වරාහා ගොන්තොපල් සංවර්ධන බදුපනත ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා මොකද? ඒක නේද? ඒක නේද? අයිටම් 1 සභාව එක්කද? ඔව්. වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බලපත්‍ර යටතේ නියෝග අනුමත කිරීමට සුරාබදු ආඥා පනතයත් නිවේදන දෙකක් අනුමත කිරීමට ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කිරීමපත දෙනුවර කිරීම සහ එකතු කළ අගේ මත බදු සංශෝධන පනත යටතේ නියෝග අනුමත කිරීමට මම සභාව දැනුවත් කිරීමට කැමැති අද දින සරකා බැලීම නීති නායපත්‍ය විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය සහ සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙක පිළිවෙලින් 2018 අගෝස්තු 23 සහ 2018 සැප්තැම්බර් 4 යන දිනාංගයේ පාර්ලිමේන්තුවද ඉදිරිපත් කරන ලදුව 2018 සැප්තැම්බර් 10 වෙනිදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා ඒ සම්බන්ධව ඒකීකාරක සභාවේ වාර්තාව 2018 සැප්තැම්බර් 20 එනම් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නායපත්‍යයේ විෂය අංක 4 සහ 5 ලෙස සඳහන් කරන ආර්ථික සේවා ගාස්තු සංශෝධන නැමැති පනත් කිරීම පහස එකතු කළ අගය මතබද සංශෝධන පනත යටතේ නියෝගයේ පිළිවෙලින් 2018 අගෝස්තු 7 සහ 2018 අගෝස්තු 10 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදුව 2018 අගෝස්තු 20 වෙනි දින රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේදී සලකා බලා ඒ සම්බන්ධව ඒකීකාරක සභාවේ වාර්තාව 2018 අගෝස්තු 23 වෙනි දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ බවත් මම දැනුම් දීමට කැමැත්තෙමි. ගෞරව මුදල් ඇමැතිතුමා ඊට ප්‍රථම අප ගරු වේලුකුම මැතිතුමා මූලාසනයට පැමිණුණු ඇත.
ගරු මුදල් ඇමැතිතුමා.
ඔව් ගරු සභාපතිතුමනි, අද මම වරාය ගුවන්තොටුපළ සංවර්ධන බඩු පනත යටතේ නියෝගයක් ඒ වගේම සුරාබදු අඥාපනත යටතේ නිවේදනයක් ඒ වගේම එකතු කළ අගය මත බදු සංශෝධන පනත යටතේ නියෝගයක් ඉදිරිපත් කරන්න කැමති. අත වශයෙන්ම මෙම නියෝග අනුව විශේෂයෙන්ම වරාය ගුවන් සේවා තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ අපි එයාපෝට් ඩෙවලප්මන්ට් ලෙවි PAL කියන ඒ බද්ද HS කෝඩ් නිශ්චිත HS කෝඩ් කීප එක ඒ බද්ද අඩු කරන්නට තීන්දු කරා. විශේෂයෙන්ම මේ තුළින් ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ඒ උසස් පන්නේ උපකරණ ආදියට 7.5 සිට 2.5 දක්වා ඒ බද්ද අපි අඩු කරනවා. ඒ වගේම එක්සයිස් ඕඩිනන්ස් එනන් සුරාබදු පනත යටතේ විශේෂයෙන්ම රා විකුණන ඒ ස්ථාන සඳහා ඒ තිබුණ වෙලාවල් සංශෝධනය කරනවා. එවගේ මං හිතන්නේ ජනතාවට ඉතාමත්ම වැදගත් යෝජනාවක් වෙන්නේ විශේෂයෙන්ම පෞද්ගලික රෝහල්වලට ගියාම ඒ චැනලින් ගාස්තුවලට ඒ වගේම පෞද්ගලික විශේෂඥයන්ගේ ගාස්තුවලට තිබුණ වැත්බද්ද අපි සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න තීන්දු කරා. දැනට වැත්බද්ද අය කරන්නේ පෞද්ගලික රෝහල්වල කාමරවල නවාතැන්න එහෙම නැත්තං කාමරෝල ඉන්න අයට කාමරෝලට පමණයි. ඇත්තම මම මේ ගැනත් එක ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සම්බන්ධයෙන් මේ ඉල්ලීම කරේ රජයේ විශේෂඥ දොස්තරවරු. ඒ අය පසුගිය මීට මාස කීපයකට ප්‍රථම අපිව හමු වෙලා ජනතාවට විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට මධ්‍යම පාන්තික ජනතාවට මේ බද්ධ නිසා විශාල අපහසුතාවයක් සිදුවෙන බවට අපිට පෙන්වා දුන්නා. ඒ වගේම රාජිත සේනාරත්න ඇමතුමත් ඒ අනුමත කරා. ඒ අනුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වූ රජයක් හැටියට අපි ඒ මොහොතේම මෙය අයින් කරන්නට තීන්දුව කරා. ඇත්ත වශයෙන්ම රජයේ යම් යම් දොස්තරවරු වෘත්තීය සමිති හදාගෙන තමන්ගේ වාසියට විතරක් මුළු රටම අපහසුතාවයට දාන යුගයක දොස්තරවරු දේශපාලන අතකොළු බවට පත්වී තියෙන යුගයක අපි මේ රටේ විශේෂඥ දොස්තරවරුන්ට ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ගැන මාගේ අවංක ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්න කැමැති. Mr. Speaker, there has been much debate, and that is what I would like to talk to you about. In recent months regarding the depreciation of the Sri Lankan rupee, I would like to take this opportunity to shed light on the nuances of Sri Lanka's exchange rate policy. අතාරංචිය අදත් මේ පසුගිය දින කීපෙම මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම විපක්ෂයෙන් මැරිලා ඉපදුන අතදරුවන් වගේ විවිධ කාරණා චෝදනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසායි මේ පැහැදිලි කිරීම කරන්න කාලෝචිතයි කියලා මම හිතුවේ. Over the years, there has emerged a fallacy that value of the currency is a bellwether of the strength of the economy. සමහර වෙලාවට මේ රුපියලේ අවපාතය ආර්ථිකයේ කඩාවැටීමක් හැටියට යම් යම් අය පෙන්වන්නට හදනවා. If that were the case, Vietnam, where $1 buys 23,300 dong, should be in the doldrums. But in 2017, Vietnam attracted $36 billion of FDI, and exports reached $250 billion. Indonesia, where their rupiah is still depreciating at a much faster and a higher rate than in Sri Lanka, the US dollar buys 15,000 rupiah, and according to our economic pundits, Indonesia also should be a basket case. But as we know, in 2017, Indonesia's GDP reached $1 trillion, and real GDP growth was over 5%. The value of the rupee is determined by the foreign exchange market, while functions like any other market where value is determined by supply and demand. The primary determinants of the demand for currency are export and import of goods and services and net capital flows. In Sri Lanka's case, these basic indicators remain positive and are moving in the correct direction. අදත් අත වශයෙන්ම ප්‍රධාන ඒ ඉන්ඩිකේටර්ස් ගත්තොත් ලංකාවේ වුණත් මේ සියල්ල ඉදිරියේ මේ රට නිවැරදි දිසාවට ආර්ථික වශයෙන් ගමන් කරනවාද අපිට පෙන්වන්න පුළුවන්. ඊ අපි දැක්ක පුවත්පත්වල තිබුණා අපේ වර්ධන වේගය දෙවැනි කාර්තුවේ පසුගිය අවුරුද්දේ 3.1 සිට 3.7 දක්වා වැඩි වෙලා තියෙනවායි කියලා. ආපනයනය ප්‍රතිශතය 2017දී $11.3 billion දක්වා වැඩි වුණා. අනිත් සියල්ල එකතු කරාම $15.8 ආපනයන පසුගිය වසරේ තිබිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ආර්ථික බිලියන් 11.3 billion. Import growth was seen primarily in small size motor vehicles and fuel, which was underpriced in the local market. In the first 6 months of 2018, imports increased by US$1,300 million, of which 70% was contributed by the increase on imports of fuel and personal vehicles. The government promptly took measures to address both sources of import growth that were putting pressure on the currency. Atawasema pasugi ayawayedi api සියලු වාහනවල බද්ධ එන්ජින් ධාරිතාව අනුව අය කරන්න මම තීන්දුවක් ගත්තා. ඒ තුලින් අර ඊට පෙර තිබුණ ක්‍රමයේ අතට තිබුණ හොර වංචා ඒ ලීකේජස් සම්පූර්ණයෙන්ම වගේ වැහුණත් ඒ තුලින් CC 18 වඩා වාහනවල මිල රුපියල් දක්ෂ 10කට වඩා අඩු වුණ නිසාම අපිට මේ අවුරුද්දේ පළවෙනි මාස කීපය ඇතුළ වාහන සුනාමියක් ලංකාවට එනවා දැක්කා. පුංචි වාහන CC 10 වාහන පළවෙනි මාස 3ට විතරක් 25,000කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්නලා තිබුණා. අන්න ඒ නිසා තමයි අපි ඒ වාට යම් බද්දක් පැනෙව්වේ. විශේෂයෙන් මේ විදේශ විනිමය පිටරටට ගලා යෑම තුලිනුත් අපිට ජාත්‍යන්තර වශයෙන් තිබුණ ප්‍රශ්නවලටත් තව බරපතල වශයෙන් බලපෑව. ඒ නිසා තමයි අපි ඒ 1000 cc අඩුවේවට දාලත් අද පසුගිය රජයේ කාලයට වඩා තවමත් ඒ වාහන 104කට වඩා අඩුයි. The central bank yesterday imposed 100% cash margin requirement against LCs on non-commercial motor vehicles with immediate effect. ඒ වගේම විදේශ විනිමය පිටරටට ගලා යාම නවත්වන්නට එහෙම නැත්නම් අවම කිරීම සඳහා මේ ගොඩාක් වෙලාවට මේක සිදු වෙන්නේ වාහන ගෙන්වීම තුලින්. ඊයේ අපි LCs ගෙන්නකොට cash බැංකුවට තියෙන cash margin එක 100%ක් දක්වා වැඩි කරා. මේ තුලෙනිත් අපි විශ්වාස කරනවා වාහන ගෙන්වීම මේ වෙලාවේ යම් මට්ටමකින් අඩු වෙයි කියලා. මොකද ඉන්දියාවේ පවා අපටත් වඩා බරපතල ලෙස මේ ඩෙප්‍රිසියේෂන් ප්‍රශ්නයට මුහුණ දෙනවා. ඒ අය වාහනවලට විතරක් නෙමෙයි non essential luxury items වලටත් මේ වගේ තත්වයක් මේ වගේ නියෝග පනවලා තියෙනවා. Previously, a minimum tax was imposed on motor vehicles up to 1,000 cc engine capacity. A market-determined fuel pricing was introduced, which curbed excess demand for imported fuel. It is clear that timely prudential measures were taken by the government, and thus far, these measures have been successful in curbing excess import growth. Mr. Speaker, Mr. Chairman, as a country develops and integrates with the global economy, there is greater exposure to global capital markets. Sri Lanka has accordingly seen increased foreign investments in the stock markets and greater foreign investment in the government securities market in recent years. However, such investments are volatile in nature and are determined more by global factors than local issues. The normalization of US monetary policy has been a major factor affecting global financial markets. It is important to understand the recent history of this. After the financial crisis of 2008, US interest rate dropped back to record lows, and investor capitals left the US and advanced economies in search of higher returns in higher risk emerging and frontier markets. However, as the US economy recovers, the Federal Reserve has been increasing US interest rates, which has caused global investors to uplift capital from emerging markets like Sri Lanka and return capital to the US. Naturally, this has caused capital movement out of many emerging economies, putting pressure on their balance of payment and causing currency depreciation. Sri Lanka too has experienced foreign investments in government securities moving out and foreign capital leaving the equity markets. Similar trends have been seen amongst all emerging and frontier market economies. Between January 1, 2018 this year and the 18th of September 2018, the Sri Lankan rupee had depreciated by approximately 7.4%. සියයට හතයි දසම හතරකින් මේ වෙනකොට ඒක මේ මේ ඩොලරේ ශක්තිමත් වෙලා තියෙනවා. During the same period, the Indian rupee depreciated by 13.5%, 13.5%. Pakistan rupee සියයට 12.1%, 12.1%. Indonesian rupiah 9.5% සියයට 9.5%. Russian ruble එච්චර බලවත් රුසියාවෙත් මේ ගෝලීය තත්ත්වය නිසා රූබලය 18.2%කින් ඩෙප්‍රිෂියේට් වෙලා තියෙනවා. බ්‍රසීලියේ 24.8%කින් ඩෙප්‍රිෂියේට් වෙලා තියෙනවා. මේ සියල්ල ඉදිරියේ ලංකාවේ මේ වෙනකොට 7.4%කින් ඩෙප්‍රිෂියේට් වෙලා තියෙනවා. නමුත් අත වශයෙන්ම ඊළඟ සති කීපය තුලදිත් මේ මීටත් වඩා ඩෙප්‍රිෂියේට් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. There are also countries facing genuine crisis, including Turkey. 68%. අත වශයෙන්ම ඉතාමත්ම බලවත් ආර්ථිකයක්. නමුත් තුර්කියේ ලීරාව 68%කින් ඩෙප්‍රිෂියේට් වුණා. ආජන්ටිනාවේ 112%කින් ඩෙප්‍රිෂියේට් වුණා. නමුත් ඒක නම් මං හිතන්නේ ඒ රටේ තිබ පසුගිය කාලවල කරගත්ත ආර්ථික වැරදි ආර්ථික තීරණත් ඒවට බලපාලා තියෙනවා. Honorable Speaker, it is clear that Sri Lanka is by no means the only country subject to the phenomenon of capital moving out of emerging and frontier market economies. If we are to remain integrated with the global economy and sell our exports, attract FDI, and engage in capital markets, we will necessarily be exposed to such volatility. In this context, what is the appropriate policy response? What should the policy be? It is imperative then that we build up the safeguards and resilience to be able to meet up to such volatility and to further consolidate macroeconomic stability to provide confidence to global capital markets. Towards this end, the government has taken the appropriate steps to build up our safeguards. Throughout 2017, the central bank made a conscious effort to build up foreign exchange reserves purchased from the market, instead of the old practice of borrowed reserves. Accordingly, reserves reached a record. Vartagata videsha vinimaya apita 2018 wenokota US dollar 9.9 billion tibuna. Dan api vivida naya gewuwayin passet me wenokota agosto maase avasan wenokota අපේ රිසර්වස් ඒ විදේශ විනිමය රිසර්වස් US ඩොලර් 8.6%කට දැනුත් තියෙනවා. The government has also regained the confidence of global markets by achieving a primary surplus in the budget of 2017 and continuing the trend in 2018. Mr. Speaker, Sri Lanka for the first time since 1953 achieved a surplus of the primary balance. 1950 ගණන් වලින් පස්සේ ප්‍රථම වතාවට අපේ ප්‍රාතිමක ගෙනුමේ 100%ක අතිරික්තයක් වෙන්නන්න අපිට පුළුවන් වුණා. පසුගිය අවුරුද්දේදී මේ අවුරුද්දේදීත් ඒ අතිරික්තය ඒ ආකාරයටම ඉදිරියට ගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උද්දමනය 3.4%කට පාලනය කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. With exports and FDI reaching record levels in 2017, markets can take comfort in the forward outlook of the economy and Sri Lanka's ability to meet future liabilities. Honorable Mr. Chairman, it is clear that Sri Lanka has taken all the appropriate policy measures to provide the macroeconomic stability to ensure the support for the capital accounts of the balance of payments and the prudential measures to control excessive import growth in the current account of the balance of payments. What is the alternative approach to managing the currency? An approach advocated by some of those in opposition is that the central bank should defend the currency and prevent currency depreciation by going against market forces. The only way to defend the currency is for the central bank to sell its hard-earned US dollar reserves and buy rupees from the market to artificially prop up the value of the rupees. සමහර වෙලාවට මේ විපක්ෂය අය කියනවා යෝජනා කරනවා චෝදනා කරනවා අපි මේ රුපියලේ අගය ආරක්ෂා කරන්න මහ බැංකුවේ තියෙන විදේශ විනිමය විකුණුවොත් මේක පාලනය කරගන්න පුළුවන් කියලා. This might have been possible if we did not have to make US dollars 4.5 billion worth of external debt repayments in 2019 and a similar figure in 2020. අත වශයෙන් එසේ කරන්නට ඉස්සෙල්ලා අපිට මතක තියාගන්න ඕනේ ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණයක් අපි මේ අවුරුද්දේ ගිව්වා වගේම එන අවුරුද්දේ 2020 දිත් අපිට US dollars billion 4.5ක් ණය වශයෙන් ගෙවන්න තියෙනවා මේ ණයවලිනුත් 100ට 80කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ රාජපක්ෂ රෙජිමෙන් ගත්ත ණය. නමුත් ඒවා අපි කර ගහගෙන දැන් විධිමත්ව ඒ ණය ගෙවාගෙන යනවා ගෙවාගෙන ගිහිල්ලා වැඩි කලක් නොගොස් අපිට පුළුවන් වෙනවා මේ රට ඒ රාජපක්ෂලාගේ ණය උගුලෙන් බේරගන්න. There are our highest ever debt repayments and selling our reserves this year, which surely put us on the path of Argentina and Turkey. අපි මේගොල්ලන් කියන විදිහට අපි මේ බොහොම අමාරුවෙන් තියාගෙන ණය ගෙවන්න තියාගෙන ඉන්න ඒ බිලියන 8.9 මේ ඩොලරේ පාලනය කරන්න වික්තරන් ඇත්ත වශයෙන්ම අපිට තුර්කිය ආජන්ටීනාව ගිය පාරෙම යන්න වෙනවයි කියන එකත් මම කියනවා. Artificial currency defense is a myopic and unsustainable strategy. It is possible to defend the currency for brief periods to address undue volatility, which the central bank has done. පොඩි පොඩි කාලයකට අපිට මේක පාලනය කරන්න පුළුවන් නමුත් ඊට වඩා කරන්න බෑ. But a prolonged currency defense is bound for failure. A country will eventually run out of reserves and will then require a bailout. In fact, those in opposition should be quite familiar with such policy errors leading to a currency crisis. අද විපක්ෂය අය කවදාවත් මේ රටේ මේ විදිහට ඩොලරේ ශක්තිමත් වෙලා රුපියලේ අගය අඩු වෙන්නේ නැහැයි කියලා කියන විදිහට අර මං කියපු විදිහට ඊයේ පෙරේදා ඉපදුන අතදරුවන් වගේ කතා කරත් 2011 දී ලෝකේ තත්වය මේ තරම් දරුණු නොවන යුගයක මේ අය US ඩොලර් 3,184 මිලියන මේ සෙන්ට්‍රල් බැංක් එකෙන් මහ බැංකුවෙන් US ඩොලරේ තියාගන්න ඒ ඩෙප්‍රිෂියේට් නොවී තියාගන්න බිලියන 3.1ක් මාකට් එකට දැම්මා. බිලියන 3.1ක් මාකට් එකට දැම්මා. ඈ ඊට පස්සේ තවත් US ඩොලර් මිලියන 977ක් 2012 පළවෙනි මාස දෙකට තව දැම්මා. ඒ කියන්නේ බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් US ඩොලර්ස් බිලියන ආසන්න ප්‍රමාණයක් රුපියල බේර ගන්න දැම්මා. නමුත් මොකද වුනේ? අක්ෂර කරලත් රුපියල the rupee crashed from 139.90 in the end 2011 to 130.55 by end April 2012, a depreciation of 14%. මෙන්න මේගොල්ලන් එදා රුපියල ආරක්ෂා කරපු හැටි රුපියල ආරක්ෂා කරනවායි කියලා බිලියන 4කට වඩා අපේ විදේශ විනිමය වික්ක. හැබැයි ඒ කරලත් රුපියල් 113.9 තිබුණ රුපියල 2011 දෙසැම්බර් මාසේ අප්‍රේල් වෙනකොට 132.55 දක්වා වැඩි කරා. මෙන්න මේ දැන් මේ කතා කරන අයගේ ඉතිහාසය. Furthermore, an artificially appreciated exchange rate
creates further macroeconomic imbalances. It makes exports relatively expensive, and it makes imports artificially cheap. This further erodes the balance of payments and can trigger a currency crisis. Advocates of currency defense, perhaps inadvertently, are prompting imports over domestic products and exports. Honorable Speaker, like in many other aspects of economic management, the government is not taking shortcuts and myopic measures to address challenges. We have addressed the fundamental factors affecting the currency within our control while remaining committed to prudent macroeconomic policies. We have not taken the easy but irresponsible path of selling down our reserve this year, which should leave us vulnerable when meeting debt repayments over the next 3 years. At the same time, we are putting in place measures to permanently improve our external inflows. The National Export Strategy was recently launched and will provide the thrust for the export sector. In the 2018 budget, a number of measures were proposed to support exports, including a comprehensive export market access support program. We are also putting in place steps to attract export-oriented FDI and other non-debt-creating foreign inflows. The results of this are already manifesting with the record export and FDI numbers witnessed last year. The central bank is committed to a market-determined exchange rate and will intervene to address undue excess short-term volatility. As I have explained, being integrated with the global economy does not expose us to stresses such as the prevailing currency pressure. We must address these stresses in a sustainable manner with a long-term focus and not look for quick fixes which simply postpone a crisis. Honorable Mr. Chairman, if we do not learn from our own past mistakes and from the recent experience of Argentina and Turkey, we will have nobody but ourselves to blame. I'm confident that we have the tools and the fortitude to weather this period of global volatility and come out of it stronger than ever before. Thank you.